ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
සුපුරුදු ලෙසින් එමනම් අපේ සූදානම මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුලින් ශ්‍රී ලංකාවේ අපේ මව්බිමේ අලුත් අතිවිත්ති විමසා දැනගන්න. අපි සූදානමින් සිටින්නේ වගේම ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් සූදානමින් සිටින්නේ මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. සුබෝදාසනක් අයබෝන් මනෝජ්.
අයබෝන් සුබෝදාසනක් දිලුක්ෂි.
ටිකක් මේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් යම් කතාබහට ලක්ුණු සිදුවීමකින් අද සාකච්ඡාව ආරම්භ කළොත් හොඳයි කියලා මට හිතෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටුව පක්ෂයේ සංවත්සරය පැවැත්වුණා මේ ගෙවිලා ගිය සතියේ අඟහරුවාද දෙවනිදා. අපි දන්නවනේ දැන් මේ ආණ්ඩු පක්ෂයට සම්බන්ධ හවුල්කාර පක්ෂ ආණ්ඩු පක්ෂයත් එක්ක යම් අර්බුදයක සිටිනවනේ, යම් යම් මතකැටීම්වල සිටිනවනේ. ඒ වගේ තත්වයක් තියෙන කාලවකවානුවකදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සංවත්සරයට මේ හවුල්කාර පක්ෂවල සහභාගීත්වය, එතකොට සංවත්සරය පිළිබඳව කතාබහ කරද්දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ යම් යම් අතිමතාන්තරත් එළියට එන්නද ඇති, මේ වගේ තොරතුරු පිළිබඳව යම් කතාබහක් තියෙනවා. මම කැමති මේ තිරේ පිටුපස සිදුවුණු මේ සිදුවීම් සමුදායත් එක්ක අද සාකච්ඡාව ආරම්භ කරන්න මනෝජ්.
ඔදිලුක්ෂි, දැන් මේ වෙලාවේ පාලන බලය තියෙන අලුත් ආණ්ඩුව බිහි කරන්න මූලික වෙච්ච පක්ෂයේ ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවුරුදු පහක් සම්පූර්ණ කරා ගිය අඟහරුවාදට ඒ සඳහා විශේෂ සැමරුම් උත්සවයක් තිබුණා කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී. මේක සංවිධානය කරලා තිබුණේ පොදු ජන පෙරමුණේ ප්‍රමුඛ කණ්ඩායම්. ජනාධිපතිතුමා ලංකාවේ හිටියේ නැහැ. අගමැතිතුමා ප්‍රධාන ආරාධිත මුත්ත විදියට සහභාගී වුණා. බැසිල් රාජපක්ෂ පක්ෂයේ ජාතික සංවිධායකවරයා කාලෙකට පස්සේ මේ සමුළු අමතමින් කතාවක් කරා. ඒකට කලින් ලෑස්ති වෙද්දී සියලු දේශපාලන පක්ෂවලට ආණ්ඩුව නියෝජනය කරන ඇරයුම් කරා පෞද්ගලිකවම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම්වරයා, සාගර කාර්යාල සම්මන්ත්‍රීවරයා, විමල් නීරවංශ ඇමතිවරයාටත් ඔහුව හම්බ වෙලා ආරාධනා පත්‍රය ලබා දෙන්න කතා කරත් ඔහුගේ කාර්යබහුලකම නිසා ඔහුට හම්බ වෙන්න නොහැකි බව කිව්වා. සහ පක්ෂයට ආරාධනා පත්‍රය එවන්න කියලා කිව්වා. ඒ කටයුතු සිද්ධ වෙලා තිබුණා. කොමනත් විමල් නීරවංශ ඇමතිවරයා අවස්ථාවට සහභාගී වුණේ නැහැ. ඔහුගේ නියෝජිතයෙක් ඉවරලා තිබුණා. ආණ්ඩුව නියෝජනය කරන අනෙක් දේශපාලන පක්ෂ සහභාගී වුණා. මේ අවස්ථාවට ජන අගමැතිතුමා ටිකක් කලින් ඇවිල්ලා තිබුණා. ඇවිල්ලා විශේෂයෙන්ම ඇමතිවරු කීප දෙනෙක්, විනේෂ් ගුණවර්ධන, ජෝස්තන් ප්‍රනාන්දු, කෙහෙලිය රඹුකැල්ල, උදේගම් මහන්තිල ප්‍රසන්න රණතුංග, එතකොට නාමල් ලැබතුමා, මේ වගේ පිරිසක් එක්ක කතාබහක් හිටියේ. ටිකක් සුහද කතාබහක් උද්දිහිල්ල තියෙනවා හිටපු ජනාධිපතිතුමා, එතකොට මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සහ පක්ෂ නායකයෝ අතර. මේ සියල් අතරේ ප්‍රධාන වශයෙන්ම අවධානය දිනාගත්තේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කරපු කතාව. කාලෙකට පස්සේ ටිකක් හොඳ දේශපාලන කතාවක් කරා කියලා මේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාත්, මේ රැස්වීම අවසන් වුණාට පස්සේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කනට කරලා කිව්වා කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ වර්තමාන අගමැතිවරයා හිටපු ජනාධිපතිවරයා මේ සමුළුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පොඩි තරවටු වක්‍රා වගේ තත්ත්වයක් තිබෙනවා. ඔහු කියනවා මේ ආණ්ඩුවට හවුල් වුණු සෙසු හවුල්කාර පක්ෂ කිහිලිකරු නෙවෙයි කියලා. ඒ කියන්නේ ඔවුන් මතින් ඇවිල්ලා ඔවුන් අමතක කරන්න ඕන නැහැ කියන එක ඔහු ප්‍රධාන වශයෙන්ම සඳහන් කරනවා. මම හිතන්නේ මේක ඒ දේශපාලන පක්ෂවල ටිකක් මේ කාලේ සිද්ධ වෙන සිදුවීම් එක්ක යම් ජීවයක් ලැබුණා වගේ වැඩක් වෙන්න ඕනේ. ඉතින් ඔහු කියනවා මේ එක අරමුණට ගමන් කරන කණ්ඩායම් වලින් සමන්විත වෙලා ඉන්න පොදු ජන පෙරමුණේ එදා හිටපු සියලු පක්ෂ තවදුරටත් එක රෑනට ඉන්න ඕනේ. මේ සමගිය රැකීම ප්‍රධාන පක්ෂයේ වගකීම කියලා අගමැතිතුමා කියන දර ප්‍රධාන පක්ෂය කියන්නේ මේ පස්වෙනි සංවත්සරයේ සමරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. එකට ඉන්න සමහර පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනයක් නැති වුණත් ඒ පක්ෂ කුඩා ඒවා වෙන්න පුළුවන්. නමුත් දේශපාලනයේදී වැඩගත්වන්නේ අරමුණු මිසක් කුඩාද ලොකුද කියන එක නෙවෙයි කියලා ඔහු සඳහන් කරනවා. මේ සියලු දෙනාම අපිත් එක්ක අත්දැල් බැඳගත්තේ එකම ගමනක යන්න, එකම මගක යන්න, දුෂ්කර අවස්ථාවලදී පිළේ එකට ඉඳලා එකට සටන් කරන්න ඕනේ කියලා අගමැතිතුමා අවධාරණය කළා. ඔවුන් කවුරුවත් කාගේවත් ආධාරක කිහිලිකරු හරි අතකොළු හරි බවට පත් වෙන්න අවශ්‍ය නැහැ කියලා පොදු ජන පෙරමුණට උපදේශයක් දෙනවා වගේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා සඳහන් කරා. එහිදී ඔහු කිව්වා මේ නිතරම අසමගියට අසවනන පක්ෂයක් තත්වයකට පත් නොවන ආකාරයෙන් කටයුතු කරන්න කොහොමද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් උදාහරණ ලබා ගන්න පුළුවන්. අතීතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා පක්ෂයක් විදිහට ඉස්සරහට ආවේ කොහොමද කියලා අගමැතිතුමා උදාහරණයකුත් අරගෙන කතා කරා. ඒක වර්තමානයේ මතුවලා තියෙන ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව විශේෂයෙන් ගුරු ගැටලුව වගේවට ප්‍රධාන හේතුව ආණ්ඩු බලය ලබා ගත්තට පස්සේ තමන්ගේ පක්ෂයේ දේශපාලනය නොකිරීම ක්ෂේත්‍රයට ගිහිල්ලා දේශපාලනය කිරීම අවශ්‍යයි කියලා තෝ සලහන් කරා. මේ ආකාරයෙන් මේ වර්තමානයේ විරසක තත්වයේ සමණය වෙන තත්වයේ කතාවක් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මෙහිදී කරා. එක කාගෙත් අවධානයට ලක් වුණා. එක්කෝ විසිරෙන්න බලාගෙන හිටපු, එක්කෝ මේ තියෙන තත්වයන් දරා ගන්න බැරුව ඉවත් වුණු දේශපාලන පක්ෂවලට තව මොහොතක් නැවතිලා හිතන්න සිද්ධ වෙන ආකාරයේ ප්‍රකාශයක් ඇටියට තමයි පොහොට්ටුවේ පොදු ජන පෙරමුණේ 5 වෙනි සංවත්සරයේදී අගමැතිතුමා කරපු කතාව හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා.
දැන් මනෝජ, ඔබ සඳහන් කිරීමක් කළානේ මේ පොහොට්ටුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සංවත්සරයේදී වත්මන් අගමැතිවරයාගේ මහින්ද රාජපක්ෂගේ කතාව පිළිබඳව ලොකු අවධානයක් යොමුණා කියලා. ඒ වගේම මේ ගිය සෙනසුරාදා මගේ මතකයේ නිවැරදිනම් ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ යම් කතාවක් කළා ග්‍රාමීය පාරවල් 1500ක් විවෘත කිරීමේ උත්සවයට සම්බන්ධ වෙමින්. ටිකක් ආවේගශීලීව ඔහු ඉදිරිපත් කරපු මේ කතාව හරහත් යම් යම් පක්ෂ අභ්‍යන්තරයේ දේශපාලනික කරුණු මත වුණා කියලයි තැන තැන කතාබහ තියෙන්නේ. මා කැමති සමස්තයක් විදිහට ඒ සම්බන්ධවත් මේ වෙනකොට තියෙන කතාබහ අවධානය පිළිබඳව ඔබෙන් අදහස් විමසා සිටින්නට මීළඟට.
මම හිතන්නේ ආණ්ඩුවක් විදිහට ටිකක් අර්බුදකාරී ස්වභාවයකට ගමන් කරමින් තියෙන වෙලාවකනේ මේ කතාව කරන්නේ. එකක් දේශපාලන පක්ෂ ආණ්ඩුවත් එක්ක ඉන්න විවිධ මත ඉදිරිපත් කරමින් ඉන්නවා. අනෙක් පැත්තෙන් වෙළඳපොලේ භාණ්ඩයක් තියෙනවා, ඩොලර්ලක ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්කම මේ ජනාධිපතිතුමාගේ කාල සීමාව පිළිබඳව විවේචනය කරමින් ඉන්න කාලයක් තියෙනවා. ඔහු විශේෂයෙන් අවධාරණය කරේ මේ බලාපොරොත්තු තියාගෙන හිටපු කණ්ඩායම් ගෙවුණු අවුරුදු දෙකම අරගෙන හිතලා කතා කරන එක නිවැරදි නෑ. ඒකට හේතුව මේක මේ විශේෂ අවස්ථාවක්, කොවිඩ් එක ගෙවුණු කාලයක්, තව අවුරුදු 3ක් ඉස්සරහට තියෙනවා. ජනතාව පරිවර්තනීය වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ වෙනස කරන්න සූදානම් කියලා ජනාධිපතිතුමා සඳහන් කරා. අනෙක් කාරණේ තමයි මේ ඔහු වැඩ කරන විදිහ, ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වෙයි තමන් පත් වුණාට පස්සේ කියලා විශ්වාස කරපු විදිස දැන් කියනවා මිලිටරිකරණය වෙච්ච හමුදා මේ මුහුණුවරක් තියෙන ජනාධිපතිවරයෙක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කියලා දැන් ඉල්ලනවා. මේක එකට එකක් ගැලපෙන්නේ නැහැ නේද කියන එක ජනාධිපතිතුමා මතු කරා. ඒ වගේම මේ ඉස්සරහ කාල සීමාවේ ජනතාව බලාපොරොත්තු වූ පරිවර්තනීය වෙනස කරන්න ඔහු සූදානම්. හැබැයි මේ වෙනස්කම් කරන්න යනකොට මේ ලේසි නෑ වැඩ කරන්න. ඒවට මතුවෙන බාධා පිළිබඳව ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමු කරා. ඒත් එක්කම දැන් ප්‍රධාන වශයෙන් පෞගේ කාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති දුරය මුරුට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේට ලබා දීම පිළිබඳව ඇතැම් සංවාද තිබුණා. එතුමා කියනවා මේ මොනවා හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ එතුමගෙන් වචනවලින් ගියොත් විජේදාස රාජපක්ෂ මහත්තයා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, රයිල් වික්‍රමසිංහ මහත්තයා, ගුරු වෘත්තීය සමිති මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් උපදෙස් ගන්න යන්නේ මුරුට්ටුවේ හාමුදුරුවෝ හම්බ වෙන්න. නමුත් මුරුට්ටුවේ හාමුදුරුවෝ කුලපතිකමට පත් කරාට පස්සේ ඒකට දෝෂාරෝපණය කරනවා, විවේචන කරනවා. එතකොට උන්වහන්සේ ළඟට නේද මේ උපදෙස් ගන්න ගියේ කියලා. ඒක කොච්චර දුරට සාධාරණයිද කියන එක ජනාධිපතිතුමා මේ කතාවේදී මතු කරා. මේ ටිකක් ආවේගශීලීව, ඒ කියන්නේ ටිකක් කේන්ති ගිහිල්ලා වගේ කරපු කතාවක්. ඒකට හේතුව තමයි වර්තමානයේ මේ එතුමා උත්සාහ කරත් වෙනසක් කරන්න සමහර තැන් වලින් ඉඩන ලැබෙන එක සහ වර්තමානයේ මේ කොවිඩ් ගෝලීය වසංගතයත් එක්ක ඩොලර් නැතිකමත් එක්ක තියෙන ප්‍රශ්න එක පැත්තකින් බලපාලා තියෙනවා. කොහොමනක් ඉදිරි කාලේ ඒ කටයුතු සිද්ධ කරන්න තමන් පසුබට වෙන්නේ නැහැ කියන එක සංක්ෂිප්ත වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන් ජනාධිපතිතුමා මතු කරපු කාරණා ඇතුළේ.
විශාල බාධක මැද්දේ රට සම්පූර්ණයෙන්ම වහලා තිබුණා කීප වතාවක්. නමුත් ඒ බාධක මැද්දේ පාරවල් 1500ක් අවසන් කිරීම පිළිබඳව මම ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අද මා විවේචනය කරන කොටස් දෙකක් ඉන්නවා ප්‍රධාන වශයෙන්. එකක් හාමුදුරනේ මෙන්න මේ පසුගිය වසර දෙක ගැන අවබෝධයක් නැති කොටස. ඔවුන් හිතන්නේ මේ පසුගිය අවුරුදු වසර දෙක සාමාන්‍ය තත්ත්වයේ වසර දෙකක් කියලා. නමුත් මට පමණක් නෙවෙයි මුළු ලෝකයේම නායකින්ට මුහුණ දුන්නු විශාල අභියෝගයක් තිබෙන කොවිඩ් වසංගතය පැතුරුණු අවුරුදු දෙකක්. අනිත් කොටස තමයි එයයි මගෙන් ඉල්ලුවේ විප්ලවීය වෙනස. හැබැයි ඉතින් මේ වෙනස කරන්න ගියාම බොහෝ දෙනෙකුට රිදෙනවා. සමහර අය කියනවා අපි බලාපොරොත්තුනේ මිලිටරි ක්‍රමයේ මිනිහේ ගෝඨාභය කෙනෙක් කියලා. සමහර අය කිව්වා මම ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙයි කියලා. ඒ අයම කියනවා අයියෝ අපි බලාපොරොත්තුනේ හොමෙක් කෙනෙක් නෙවෙයි හමුදාවේ වගේ කෙනෙක් කියලා. පුළුවන් මට ඕන නැහැ එහෙම කරන්න. නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මට එහෙම කරන්නට ඕනේ නැහැ අපේ රටට. නමුත් මම පොරොන්දු වෙච්ච ඒ විප්ලවීය වෙනස මම කරනවා.
තවත් විශාල වශයෙන් ආන්දෝලනාත්මක කතාවක් බවට පත්වලා තියෙනවා චීනයේ මේ පොහොර නැව සම්බන්ධව. කාබනික පොහොර රැගත් මේ නැවට කොළඹ වරායට ඇතුළු වෙන්නට ඉඩ ලබා දෙන්නේ නැහැ කියලා යම් තීන්දුවකට එළඹුණා. හාබ මාස්ටර්වරයාය සම්බන්ධව යම් තීන්දුවක් ප්‍රකාශයට පත් කළා, නිවේදනයක් නිකුත් කළා. නමුත් මේ අහිතකර බැක්ටීරියා සහිත මේ චීන පොහොර නැව මේ වෙනකොට කොළඹ වරායට ඇතුල් වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ. දැන් එතකොට මේක කොහොමද සිද්ධ වුනේ කියන එක පිළිබඳව කාටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ සම්බන්ධව තියෙන තොරතුරු මොනවද මනෝජ්?
මේ සම්බන්ධයෙන් කතා කරවතින් කොළඹ වරායට නාවික සතුකම 11ක් විතර දුරින් දැන් මේ පොහොර අඩංගු චීන නැව නවත්තලා තියෙන්නේ. ඔවුන් කොළඹ වරායට ඇතුල් වෙන්න උත්සාහ කරන්නේ ඔවුන්ට අවශ්‍ය සැපයුම් ලබා ගන්න, නැවට අවශ්‍ය සැපයුම් ලබා ගන්න, එළවලු පළතුරු ඇතුළු ද්‍රව්‍ය ප්‍රමාණයක අවශ්‍යතාවය ඔවුන් නැනවුම් කරලා තියෙනවා. එහිඳ හරවාස්තවරයා කියනවා ඒ නැවට ලංකාවට ඇතුළු වෙන්න, ඒ කියන්නේ ලංකාව වරායට ඇතුළු වෙන්න දෙන්න එපා කියලා කරපු ඉල්ලීම් මත නියෝග ලැබිලා තියෙන නිසා නැව ගන්නේ නැව රායට. නමුත් නාවික යාත්‍රාවක් භාවිතා කරලා නැව ඉල්ලපු සැපයුම් නැවට ලබා දෙන්න කටයුතු කරනවා කියලා. එතකොට මේ නැව කොහොමද ආවේ, කවදද ආවේ කියන ප්‍රශ්න ටික මතුවෙනවානේ. අපි දැක්කා මේ කාබනික පොහොර ලබා ගන්න උත්සාහ කරපු වෙලාවේ චීනෙන් පොහොර ඇනවුම් කරලා ඒ සඳහා අවශ්‍ය සාම්පල ඉල්ලීම් කරලා තියෙනවා. දැන් ශාක නිරෝධායන ඒකකයට ඉදිරිපත් කරන්න කිලෝ එක ගානේ සාම්පල 10ක අවශ්‍යතාවය සඳහන් කරලා තියෙනවා. නමුත් ග්‍රෑම් 500 විතර සාම්පලයක් තමයි ලැබිලා තියෙන්නේ. චීන තානාපති කාර්යාලයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරලා කියලා තියෙනවා මේ අවශ්‍ය සාම්පල ප්‍රමාණය ලබා දීලා තියෙද්දී නිසි දැනුම් දීමක් කරේ නැහැ කියන එක. ඒකට ප්‍රතිචාර විදිහට පොහොර ආනයනය කරපු ශ්‍රී ලංකාවේ පොහොර සමාගම කියන්නේ මේ නැව පිටත්තුණු දවස්සේ තමයි අන්තිම සාම්පල එවලා තියෙන්නේ. එතකොට නැව පෝරවල නිරීක්ෂණවල ප්‍රතිඵලය ලබා දෙන්න කලින් නැව පිටත් වෙලා තියෙනවා. ඒක එහෙම සිද්ධ වුණේ කොහොමද කියලා තානාපති කාර්යාලයේ නිකුත් කරපු ට්විටර් එකට ප්‍රතිචාර දක්වමින් ලංකාවේ පෝර සමාගම අහනවා. කොහොම වුණත් මේ වෙලාවේ තියෙන බලපුළුවන්කාරකම් වෙන්න පුළුවන්, ඉල්ලීම් වෙන්න පුළුවන්, කුමන හේතුවක් මත හෝ අවසාන නිර්දේශය නිකුත් කරන්න කලින්, අවසාන පොහොර සාම්පලයේ පරීක්ෂණ වාර්තාව නිකුත් කරන්න කලින් නැව වරායෙන් පිටත් වෙලා තියෙනවා. දැන් මේක යම් රාජතාන්ත්‍රික මට්ටමේ අර්බුදයක් දක්වා ඇවිල්ලා තියෙනවා. අපි දැක්ක අගමැතිතුමා වෙනත් කාරණයකට චීන තානාපතිවරයා අම්බුච් වෙලාවෙත් කියලා තියෙනවා මේ නැව ලබා ගන්න සූදානමක් නැහැ, ඉදිරියේදී වෙනත් පොහොර තොගයක් ලබා ගැනීමේදී ඒ පිළිබඳව සලකා බලන්න පුළුවන් කියලා. බොහෝ දෙනෙක් දේශපාලන පක්ෂ විපක්ෂය පවා අනතුරු වගවනවා. දැන් එක්තරා විදිහකට මේ නැව එන වෙලාවේ සමහර තැනක මලක්කා සමුද්‍ර සන්ධිහරයේදී තමන්ගේ GPS එක ඔෆ් කරලා තිබුණා. ඒකෝර නැව පිහිටලා තියෙන කොයිද කියලා හොයන්න බෑ. මෙවැනි තත්ත්ව මත එන්නේ මොකක් හරි අහිතක් කරන්නද කියන කාරණේ මතු කරනවා. කොයි වෙලාවෙ හරි ඇවිල්ලා මේ පෝරතවය ගොඩබාවිද කියලා ඔවුන් සඳහන් කරනවා. දැන් වරාය ඇමතිවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සියලු පැත්තෙන් කියලා තියෙන්නේ තමන්ට ලැබුණු නිර්දේශ මත නැව වරායට ගන්නෙ නෑ කියලා. ඉදිරියේදී චීනයෙන් සහ ඉන්දියාවෙන් පොහොර ආනයනය කරන දැනටමත් සැලසුම් සකස් කරලා තියෙනවා. ඔබ නිතර දකිනවා රට ඇතුළේ ගොවි උද්ඝෝෂණ තියෙනවා පොහොර නැති ප්‍රශ්නෙ මත. නමුත් ඊළඟ කන්නේ වවන්න පොහොර අවශ්‍යයි. ඊට අවශ්‍ය පොහොර කාබනික පොහොර චීනයෙන් සහ ඉන්දියාවෙන් ගන්න කටයුතු කරනවා කියලා දැනටමත් හදේ සඳහන් කරලා තියෙනවා. හැබැයි මේ හැමෝම බලාගෙන ඉන්නේ එපා කියපු අහිතකර බැක්ටීරියා තියෙන නැව පොහොර නැව පොහොර ලංකාවට ගොඩබාවිද කියන කාරණය. අපිව කලින් කිව්වා වගේ දැනට කොළඹ වරායට ආසන්න මොහොතේ නැංගුරම්ලා තියෙන නැව සැපයුම් ලබා ගැනීමේ අවශ්‍යතාවය මත කියලා.
මේ සම්බන්ධව යම් අදහසක් දැක්වූ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ පොහොර නැව ලංකාවට ඇතුළු වන්නට ඉඩ ලබා නොදීමට මේ ගිවිසුම් ප්‍රකාරව යම් කිසි වූ බාධාවක් බවට පත්වලා තියෙන හේතුවක් පිළිබඳවත් ඔහු එහිදී හෙළිදරව් කිරීමක් සිදු කළා. මේ ආකාරයෙන්
පොහොර නැව සම්බන්ධව කරපු පරීක්ෂණ එක්ක ගහලා තියෙන ගිවිසුමත් එක්ක තියෙන ප්‍රධාන අර්බුදය තමයි හදපු ගිවිසුමට ක්වොරන්ටයින් පනත අදාළ වෙනවයි කියන එක ගහලා නැහැයි කියන එක තමයි අපිට තියෙන නීතිමය වශයෙන් ඇවිල්ලා තියෙන තත්ත්වය. ඒ අනුව අනිවාර්යෙන් ඊළඟට යන්නේ ආබ්‍රිඩේෂන් එකට. එතකොට තමයි මේ තුන්වෙනි පාර්ශ්වය ගැන කතා කරලා තියෙන්නේ. නමුත් මම හිතන්නේ දැන්ටම පයින්දානන්ද අලුත්ගම ගමතුමා මම හිතන්නේ කොහොම පැහැදිලිව කිව්වා මේක පිළිගන්න සූදානම් නැහැයි කියලා. ඒ නිසා මම හිතන්නේ ඒ නැව ආපහු යවන එක තමයි අපිට තියෙන එකම ප්‍රධාන විසඳුම.
එතකොට වරාය කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන
මම උපදෙස් දීලා තියෙනවා මගේ සියලුම නිලධාරීන්ට මේ පෝර නැව කිසිම අවසරයක් නැතුව අතුරට ගන්න එපා කියන එක.
මම එහෙමනම් අමතිවරයා කියනවනම් ඒසේ නොවේවිනේ. අපි බලාගෙන ඉඳිමු ලබන සතිය වෙනකොට මේ සම්බන්ධව වෙන අලුත්ම තොරතුරු මොනවද කියලා. අපි මේ අපේ ඊළඟ විරාමයට යනවා. විරාමෙන් අනතුරුව නැවතත් හමු වෙමු.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sps.com.au/sinhalese.
අපේ මීළඟ අවධානය යොමු වන්නේ තවත් දේශපාලනික කතාවක් පිළිබඳව. බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වෙනකොට සමගී ජනබලවේගයේ ආසන සංවිධායක බවට පත්වලා සිටින හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වත්තල ආසන සංවිධායකවරයා බවට පත්වෙනවා. මේ පසුපස ඉදිරි යම් සැලැස්මක් පිළිබඳව වන තොරතුරු, ඒ වගේම මේ වත්තල ආසනයත් එක්ක ගත්තහම ගම්පහ දිස්ත්‍රික්කයේ මේ ඡන්ද බලය ගොඩනැංවීම හා සම්බන්ධව වන අලුත් අලුත් තොරතුරු, ඒ වගේම යම් අනාවැකි පළ කිරීමුත් අපිට දකින්නට ලැබෙනවා. මේ සම්බන්ධව තියෙන දේශපාලනික තත්ත්වය කොහොමද?
ඔදිලුක්ෂි, ඡන්ද ප්‍රමාණාත්මකව වැඩිපුරම තියෙන දිස්ත්‍රික්ක දෙක තමයි කොළඹ දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කය. දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා හම්බන්තොට ඉඳලා කොළඹ දිස්ත්‍රික්කයට ආවා සමග ජන බලවේගයේ නායකයා විදිහට ඡන්ද ඉල්ලන්නේ. එතකොට හරින් ප්‍රනාන්දු මැතිතුමත් කියන්නේ ඔහු පක්ෂයේ නායකත්වය දෙන තරුණ නායකයෙක් විදිහට ඔහුත් ඊළඟට වැඩිම ඡන්ද බලය තියෙන ඡන්ද බල ප්‍රදේශයට ඇවිල්ලා වැඩිපුර ඡන්ද ප්‍රමාණයක් අරගෙන සමග ජන බලවේගය ශක්තිමත් කරන්න උත්සාහ කරනවා කියන කාරණේ ඔහු සඳහන් කරනවා. අනිත් එක ඔහු කියනවා බදුල්ල ඉඳලා දේශපාලනය කරලා මේ වැඩ කරන්න අමාරුයි, පක්ෂයේ ප්‍රධාන තනතුරක් දරන නිසා. ඒ හින්දා මේ අවට තමන් ඉපදුණු හැදුරු වැඩුණු දිස්ත්‍රික්කයට ඇවිල්ලා ඉදිරියට දේශපාලනය කරනවා. නමුත් සමුන් බදුල්ල අමතක කරන්නේ නැහැ කියලා. කොමුණත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉන්නකම් ඔහු බදුල්ල තමයි දේශපාලනය කරේ. දැන් බදුල්ලට එමනට ඌව පළාතට ආයිබුවන් කියලා ඔහු ගම්පහ දෙනවා. වත්තල ආසන සංවිධායකකම ලැබෙනවා. ඒ සඳහා වන පක්ෂයේ කාර්යාලය විවෘත කිරීමේ කටයුත්ත පසුගිය දවසේ සිදු තිබුණා. විශේෂ දේ තමයි ඔහුට ආසන සංවිධායක ධුරය ලබා දෙන ලිපිය විපක්ෂ නායකවරයා බාර දෙන වෙලාවේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පෙරලා විපක්ෂ නායකවරයාට ලිපියක් බාර දුන්නා. ඒකේ සඳහන් වෙලා තියෙන්නේ තමන් තව දශක දෙකකින් දේශපාලනයෙන් සමු ගන්නවා කියලා. දැන් මේ කටයුත්ත සිද්ධ වුණේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ උපන්දිනය දවසේ. එතකොට තව 20ක් කියලා කියන්නේ අවුරුදු 60යි. අවුරුදු 60න් දේශපාලනය සමු ගන්නවා කියන කාරණේ තමයි ඔහුගේ ලිපියෙන් සඳහන් කරලා කියලා තිබුණේ. චම්පික රණවක මන්ත්‍රීවරයාත් මේ අවස්ථාවට ඇවිල්ලා ඔහුගේ කතාවේදී ඔහු කියලා තියෙනවා, ඔහු සඳහන් කරලා තියෙනවා හරින්ගේ තීරණයට අනුව තමන්ට තවත් දේශපාලනය කරන්න තියෙන්නේ අවුරුදු 4යි කියලා. මොකද මේ 60 වව විශ්‍රාම යන්න තීරණය කරලා තියෙන හින්දා ආරංචි වෙන කාරණාම අනුව සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ පාට්ලි චම්පික රණවක මැතිතුමා දේශපාලන මේ වර්ෂයෙන් එතරම් හිතොඳ තත්ත්වයක නෙමෙයි ඉන්නේ කියලා දේශපාලන වේදිකාවේ ආරංචි වෙනවා. නමුත් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ අවස්ථාවට ඔවුන් දෙදෙනටමත් ආරාධනා කරලා තියෙනවා. දේශපාලන වේදිකාවේ තියෙන අලු යට ගිනි මතුවෙනවා වගේම කරුණීය දේශපාලනය කරන්න ඕන කියන අදහසට අර්ථයක් දෙමින් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා 60 සමු ගන්න තීරණය 60 දේශපාලනයෙන් විශ්‍රාම ගන්න ගත්තු තීරණයක් බොහෝ දෙනෙක් සාකච්ඡාවට ලක් කරමින් ඉන්නේ මේ වෙලාවේ.
අවසාන වශයෙන් දැනගන්න කැමති මනෝජ්, මේ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය හා සම්බන්ධව මේ වෙනකොට වාර්තාව නලුත්ම තොරතුරුත් මොනවද කියලා?
කොවිඩ් රට සෑහෙන කාලයක් මේ නිරෝධායන ඉදිරි නීති යටතේ තිබුණා. සාමාන්‍ය ක්‍රියාමාර්ග අවිර වෙලා තිබුණා. ඒ හින්දා රට ඇතුළේ යම් කොවිඩ් පාලනයක් තියෙනවා. අපි දන්නවා පහුගිය කාලේ දවසට මරණ 200ට හා වාර්තා වුණු මරණ ප්‍රමාණය දැන් 20ක් වගේ සංඛ්‍යාවකට ඇවිල්ලා තියෙනවා. කියන්නේ 10 එකකට විතර අඩු වෙලා තියෙනවා. මේකත් එක්ක ජනතාව නිදහසේ නිදැල්ලේ කටයුතු කරන්න උත්සාහ කරන බවක් පේන්න තියෙනවා. සතියන්තවල විවිධ සංචාරක ස්ථාන වෙන්න පුළුවන්, මේ මුහුදු වෙරළ වෙන්න පුළුවන්, මේ හැමතැනටම ජනතාව ඒක රාශි වෙමින් ඉන්නවා. ඒ හින්දා අනතුරු ඇඟවීමක් කරනවා. දෙසැම්බර් මාසයේ වෙන විට ගිය අවුරුද්දෙන් පස්සේ ඇති වුණා වගේ තත්ත්වයක්, එමන්ද අගෝස්තු මාසයේ වෙන විට තිබුණා වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. විවිධ කොවිඩ් ප්‍රභේද ව්‍යාප්ත වීම කරහා සහ ජනතාවගේ නොසැලකිල්ල නිසා කියලා සෞඛ්‍යංශ විශේෂයෙන්ම විශේෂ බහර රාජ්‍ය අමාත්‍යවරයා අනතුරු ඇඟවීමක් පහුගිය දවසේ සිද්ධ කරා. ඒ අතරේ එන්නත්කරණය එහෙම සිදු කරමින් පාසල් ආරම්භ කිරීමේ කටයුතු සිද්ධ වෙමින් තිරෝදෙන් අද දවස විශේෂයි. විශාල කාල සීමාවකට පස්සේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භ වෙනවා. ඒ කියන්නේ 10 11 12 13 කියන ශ්‍රේණි ඔවුන්ට එන්නත්කරණ කටයුත්තක් සිද්ධ කරන්න ඒ අතරේම දැන් කටයුතු ලෑස්ති කරලා තියෙනවා. ප්‍රාථමිකංශ ආරම්භ වුණා 6 7 8 9 කියන ශ්‍රේණි තමයි ආරම්භ කරන්න නියමිත වෙලා තියෙන්නේ. ඉතින් ක්‍රමයෙන් ලංකාවේ සාමාන්‍ය පද්ධතිය සාමාන්‍යකරණය වෙමින් පවතිනවා. නමුත් ඒ අතර ජනතාවගේ නොසැලකිල්ල තවදුරටත් අවුරුද්දෙන් පස්සේ ඇති වුණා වගේ රැල්ලක් ඇති කරන්න තරම් ප්‍රමාණවත් වේද, හේතු වේද කියන එක සෞඛ්‍යංශත් අනතුරු වෙන ඉඳ දෙසැම්බර් වෙනකොට තත්ත්වය තරම් යහපත් නොවේ. ඒ හින්දා පරිස්සමෙන් ඉන්න කියන ඉල්ලීම රජයට ප්‍රසිද්ධියේ රට ඇරියට පස්සේ ඉතා සුළු කාලයකින් ආයමත් කරන්න සිද්ධ වෙලා තියෙනවා.
හොඳයි මනෝජ්, අපි ස්තුතියවන්ත වෙනුවෙන් එහෙමනම් අද සාකච්ඡාවට නිමාව සනිටුහන් කරනවා. බොහොම ස්තුතියි ශ්‍රී ලංකාවේ තත්විති සමීප කරන්න මේ සතියේදීත් අපත් සමග එකතු වෙමින් පිළිබඳව.
ලයික් කරන්න, ෂෙයාර් කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.